ඊළඟට ගරු රෝහණ බණ්ඩාර විජේසුන්දර මහත්මයා, ඔබතුමාට විනාඩි 4ක් කාලයක් තියෙනවා.
මට මෙයා මගුල දික් කරා. මූලාසන ඔබණ ගරු මන්තුමනි, මං හිතන්නේ විජේදාස රාජපක්ෂ මහත්මයා හැමදාමත් වගේ මේ රටේ ව්‍යවස්ථාවේ වගේම නීතියේ තියෙන හිඩැස් ටික වකාලන්නට බොහොම උත්සාහ දරන සංශෝධන ගෙනින් කටයුතු කරනවා. ඉතින් අපි දකිනවා මොන සංශෝධන ගෙනාවත් මොන ව්‍යවස්ථා ගෙනලා තිබුණත් මේ රටේ අපේ රටේ හිතන විදිහට වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් තියලා තියෙනවා. දැන් අද රටේ අපේ රටේ ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වන්න ඕන විදිහ, පවත්වන්න ඕන දිනවකවානු පැහැදිලිව තියෙනවා. අද මේ ඔබතුමාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවොත් හෙට මේ රටේ නිවැරදි දිනේ ජනාධිපතිවරණය පවත්වනවාද? ඔබතුමා හෘද සාක්ෂි, ඔබතුමා දැන් මෙතන නැගිටලා කියයි සමහර විට තියෙනවා කියලා. හැබැයි ඔබතුමාගේ හෘද සාක්ෂිය තාම පිළිගන්න ලැහැත්ති නැහැ. ඒ තරමට ව්‍යාකූලයි අද රටේ තත්ත්වය. ඒ නිසා ව්‍යවස්ථාවේ මොනවා හදලා තිබුණත් මේ රටේ අවස්ථාවාදීන්ට තමන්ගේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්නට මේ හිඩස් සොයමින් කටයුතු කරනවා කියන එක තමයි අපිට පේන්න තියෙන. ඒ නිසා මේ රටේ දැන් අපි දන්නවා දැන් මේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ 6-5, 6-5, 5-6 කියන එක තේරුම් ගන්න නම් දැන් මේ මොහොතේ ඒ කටයුත්ත ගෙන ආපු 6කටපත් වෙලා තමන් බොහොම සද්භාවයෙන් මෛත්‍රීපාල සිසේන මැතිතුමාගේ පද කැප කරලා අවුරුදු 5කින් එතුම අයින් වෙලා ගිහිල්ලත් තියෙනවා. අධිකරණයෙන් තුන් පාරක් මේ වෙනකොට බොහොම පැහැදිලිව කියලා තියෙනවා මේක අවුරුදු 5යි කියලා. හැබැයි එක තැනක තියෙන වාක්‍යයක් වෙනස් කරන්නට මේ රටේ ජනතාවගේ කෝටි 1000ක් මුදල් කැප කරන්නට මේ උත්සාහ කරනවා. මේ සල්ලි වල තියෙන වටිනාකමක් නැතුවද, නැත්නම් වෙන මොනවා කාරණා නිසාද මේ මොකද්ද මේ කරන්න දන්නේ? අපි අර ගංගුල කතාවක් තියෙනවා, පූසා මැටියෙන් හරි ගමන් නැහැ, මීයෝ අල්ලනවා නම් එච්චරයි. හැබැයි මේ පූසා දැන් හොඳටම දැන් මේ මීයෝ ටිකත් අල්ලලා දිනනවා. හැබැයි තේරෙන්නේ නැහැ තාම මේක මීයෝ අල්ලයිද නැද්ද කියලා. එනිසා කියන්නේ මේ රටේ හොඳටම මේ පූසා මීයෝ ටික අල්ලලා තියෙනවා. අවුරුදු 5න් දැන් මැතිවරණයක් තියලා තියෙනවා. ඒ නිසා මේ කරුමේ කියන්නේ මේ රටේ ජනතාවපත් කරලා ආපු මිනිස්සුන්ට මේක ගැටලුවක් නැහැ. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඈ පාර්ලිමේන්තුවට දෙන්න බැරි වෙලා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා දේශපාලනේ අනාථ වෙච්ච අයගේ 134 දෙනෙක්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ආපු ජනාධිපතිවරයා බවට පත් වෙච්ච කෙනාට තමයි මේ අවුරුදු 5-10. ඒ නිසා මේ රටේ ව්‍යවස්ථාවත් එක්ක වෙට්ටු දාන්න නැතුව, සෙල්ලම් කරන්න නැතුව, මේ රටේ සල්ලි කාබාසිනිය කරන්න නැතුව නියමිත දිනේට ජනාධිපතිවරණය පවත්වන්න. දැන් ගියසරේ ප්‍රාසභපතිවරණේ නාමෝජන දුන්නා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා විලජ්ජාවක් තියනවා, ඇතුව කියනවා ඡන්ද නැති ඡන්දයකට මොකද්ද? නැති ඡන්දයක් කොහොමද තියන්නේ? ඡන්දයක් පවත්වන්න ඡන්දයක් නැහැ. ඡන්ද මොකද්ද මේක? මොකද්ද කතාවක් කිව්වා? හැබැයි කෝටි 65කට වැඩිය මේ රටේ ජනතාවගේ සල්ලි මේ මැතිවරණය වෙනුවෙන් විනාශ වුණා. ඉතින් ඒ වගේ තියෙන අවස්ථාවක මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මොනවද මේ කරන්න හදන සෙල්ලම්? ඒ නිසා මේ රටේ ව්‍යවස්ථා සෙල්ලම් කරන්නේ නැතුව මේ රටේ තියෙන අවස්ථාව නිසා ඔබතුමාලට අපි ඔක්කොටම තියෙන ගැටලුව මේ තන උත්තරීතර තැන අපි තමයි මේ රටේ නීති හදන්නේ, ව්‍යවස්ථා සම්ප්‍රදායික ඔක්කොම කරන්නේ. හැබැයි මොකක් කරලා තිබ්බත් වැඩක් නැහැ මේ වගේ අවස්ථාවාදියෙකුට, මේ වගේ සටකපට කන් දන්න මිනිසුන්ට. දැන් මේ රටේ මිනිස්සු ඔක්කොගෙම ප්‍රශ්නේ මේ රටේ ඡන්දෙ තියයිද නැද්ද? ජනාධිපතිවරණයද, මහමැතිවරණයද, ජනමත විචාරණයද, මොකද්ද මේ ප්‍රශ්නේ? ඒ නිසා අපි හරි දුර්වලලා තියෙනවා මේ තත්ත්වෙ. ඒ නිසා මේ කටයුතු ගැන තව තවත් කතා කරලා වැඩක් නැහැ. ඔබතුමාලා මේ කාරණේ ඉස්සරහට ගෙනියන්න කියන ගමන් අනිත් පැත්තෙන් අපි අධිකරණය ගැන කතා කරා. අධිකරණය සහ බන්ධනාගාරය ගැන අපි කතා කරපුවාම බන්ධනාගාරගත වෙන උදවියගේ ඔබතුමා කිව්වා අර නිර්වත් කරලා ඒ අය පරීක්ෂා කරන්නේ නැහැ කියන එක. හැබැයි බොහොම පැහැදිලිව අපි දන්නවා සහ මට දැනගන්න තියෙනවා කාන්තාවද පිරිමි කියලා වෙනසක් නැහැ ගරු ඇමතුමනි. අධිකරණයට ගිහිල්ලා එනකොට ඒ අය නැවත බන්ධනාගාරයේ ඇතුළට ගෙනියන රඳවියම් බවට ඇතුළට ගෙනියන්න කලින් මේ අයගේ වැරද්ද තියෙන්නේ වෛද්‍ය ඒක පරීක්ෂා කරන එක වෛද්‍යවරයෙක් නැත්නම් නර්ස් කෙනෙක් එතන ඉඳලා පරීක්ෂා කරන්න ඕන. එහෙම පරීක්ෂා කරන්නේ නර්ස් කෙනෙක්වත් වෛද්‍යවරයෙක්වත් නැතුව ගුරුද මාර්ගයට ඇඟිලි දානවා. එතකොට එහෙම දාලා පරීක්ෂා කරනවා. එතකොට මේ තත්ත්වය තුළ කී දෙනෙක් අපහසුතාවයට පත් වෙනවද? දැන් අද අධිකරණ බන්ධනාගාරය ඇතුලේ ෆෝන් තියනවා කියනවා, කුඩු තියනවා කියනවා. ඒක ඇතුලේ නැති දෙයක් නැහැ. ඒක ගිහිල්ලා තියෙන්නේ කොහොමද? එතකොට මේ නිලධාරීන් ඔබතුමාලා දන්නා නිලධාරියෙක් විදිහට මේ කෙනෙක්ගේ පස්ස පැත්තට ඇඟිල්ල දාන්න ග්ලව්ස් එකක් දැම්ම වුණත් මොනතරම් අප්‍රිය සම්පන්න කතා වැඩක්ද? එතකොට ඒක දානකොට ඒක දරාගෙන ඉන්න මිනිස්සයා එක පැත්තකින් තව තමන්ගේ තියෙන ආත්ම කරුත්තේ හැම පිටින්ම තමන්ගේ තියෙන හැම හැඟීම් කියන සියලු දේවල් විනාශ වෙලා ගිහිල්ලා මේ තත්ත්වෙට පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපේ තාක්ෂණය මෙච්චර දියුණුලා තියෙන යුගයේ මේ කටයුතු සිද්ධ නොවි මෙහෙම කටයුතු කිරීම තුළ ජනතාව මොන තත්ත්වෙටද පත් වෙන්නේ? ඒ නිසා අනිත් පැත්තෙන් මේ රාජකාරී කරන නිලධාරීන්ට අද හිතන්න මේ වගේ තැනකට තමන්ගේ අතට ග්ලව්ස් එකක් දැම්ම වුණත් කැත නැතුව තව කෙනෙක්ගේ ගුරුද මාර්ගයට ඇහිල්ලක් දානවා කියන්නේ මොන තරම් තත්ත්වද? ඒකට එහෙම පත් වෙලා ඉන්න නිලධාරීන්ට දෙන මේ අවුරුදු දෙකකින් යුනිෆෝම් එක දීලා නැහැ, සපත්තු කුට්ටමක් දීලා නැහැ, අය අවුරුදු දෙකකින් යුනිෆෝම් එක දීලා නැහැ. යුනිෆෝම් එක දුන්නාම මහගන්න කියලා 1250ක්ලු ඒකට ලැබෙන්නේ. 1250න් එක යුනිෆෝම් එකක් මහගන්න බෑ. 2500ක් වෙනවලු එක යුනිෆෝම් එකක් මහගන්න. ඉතින් මේ වගේ තියෙනකොට මේ බන්ධනාගාර ඇතුලේ මේවල දේවල් හම්බෙන එක සාමාන්‍ය දෙයක්. තමන්ගේ එදිනෙදා වියදම් ටික පියමා ගන්න පුළුවන් දීමනාවක් දෙනෝ නම් ඒක හරියට සාධාරණව නොදෙනකොට මේ අය තමන්ට තියෙන අවස්ථාවෙන් තමන්ගේ මුදල් පියක් උපයා ගන්නට මේ අක්‍රමිකතාව වලට පත් වෙනවා.
දැන්
අනිත් පැත්තෙන් මේයාගේ ආරක්ෂාව පිළිබඳ විශාල ගැටලුවක් තියෙනවා. දැන් බූස්සේ SP මහත්තයාට මරණ තර්ජන ආවා. මේ නිලධාරින්ට මරණ තර්ජන එනවා. එතකොට මෙහෙම තියෙනකොට මේ නිලධාරින් ඒකටත් එක්ක ඔය කියන ජාවාරම්කාරයත් එක්ක මේකතු වෙලා තමන් මුදලකුත් ලැබෙනවා තමන්ගේ ජීවිත ආරක්ෂාවත් ලැබෙනවා කියන කාරණේ තුල ඉඳගෙන කටයුතු කරමින් ඉන්නවා මිසක් මේ රටේ මේ අපි ආරක්ෂා කරන්න උත්සාහ කරන කාරණු කාරණා සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ලැබිය යුතු මේ ඇයිට ලබා දෙන්න ඕන කරන කාරණා ටිකත් අනිත් ලබා දෙන්න කියන කාරණේ මතක් කරමින් මේ මගේ කාල වේලාව ලබා දුන්නට ස්තුතිවන්ත වෙමි. මම නිහඬව බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමා කරපු ප්‍රකාශය හරි බරපතල ප්‍රකාශයක්. එක පැත්තකින් මුළු ලෝකෙටම කියනවා මේ රටේ බන්ධනාගාර පද්ධතිය මහා ම්ලේච්ඡ මට්ටමක පවත්වන බන්ධනාගාර පද්ධතියක් තියෙනවා. තව පැත්තකින් කියනවා බන්ධනාගාරයට ගියපු හැම දෙනාම නිරුවත් කරලා තියෙනවා. අනිත් පැත්තෙන් කියනවා බන්ධනාගාරයේ ඉන්න හැම නිලධාරියෙක්ම මහා ම්ලේච්ඡ විදියට කටයුතු කරන්න කියලා. මට තේරෙන්නේ නැහැ එතුමාට බන්ධනාගාරය කියන වචනේ තේරුම දන්නවද කියලා. මේක රටක් විදියට අපි බලන්න ඕන. දේශපාලනික වශයෙන් අන්ධ වෙලා පටු වාසි ගන්න මේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න හොඳ නැහැ. වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. දැන් මේ ප්‍රකාශය තුල ගරු සභාපතිතුමනි, සමස්ත බන්ධනාගාරයේ ඉන්න සියලුම ජනතාවට විශාල අපහාසයක් අවමානයක් කරන්නේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉන්න සියලුම නිලධාරීන්ට විශාල අපහාසයක් අවමානයක් කරන්නේ. සමස්තයක් විදිහට ගත්තම රටක් විදිහට මහා ම්ලේච්ඡ මිනිස්සු ජීවත් වෙන සමාජයක් තියෙන රටක් කියලා ශ්‍රී ලංකාවේ මුළු ලෝකෙටම ඇඬගහලා අඬගාලා කියනවා. දැන් මේ වගේ ප්‍රකාශයක් කරනකොට මේවේ සත්‍යතාවය සොයලා බලන්න ඕන ගරු සභාපතිතුමනි. ඉඳලා හිටලා සිද්ධියක් එකක් දෙකක් උණයි කියලා කිව්වනම් කාලෙදි කරන්න. එතකොට ගරු සභාපතිතුමනි, මේ වගේ සිද්ධියක් දෙකක් කොයි හරි සිද්ධ වෙලා කිව්වනම් ඒ පිළිබඳව අපිට පරීක්ෂණ පවත්වන්නට පුළුවන්. පරීක්ෂණ පවත්වලා ඒ පිළිබඳව නීති ක්‍රියාත්මක කරන්න පුළුවන්. දැන් මේ රට මෙච්චර ආර්ථික වශයෙන් වැටිච්ච රටක් කියලා මන්ත්‍රීතුමා මේ වෙන රෝකකින් ඇවිල්ලා නැහනේ, ලංකාවෙන් ඉන්නේ. එතුමා දන්නවා මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය. හැබැයි ඒ නමුත් අපි ඉතාමත්ම අපහසු වුණත් මුදල් භාණ්ඩාගාරය මුදල් අමාත්‍යාංශය එකතු කරගෙන මේ ජූලි මාසයේ ඉඳලා බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක් දෙනවා. මුදල් 13,000කට වැඩි දීමනාවක් අපි ඒගොල්ලන්ගේ වැටුපට එකතු කරලා තියෙනවා. එතකොට ඔය කියන සෑම දෙයක්ම ගරු සභාපතිතුමනි රුපියල් 13,000ක දීමනාවක් අපි එකතු කරා. එතකොට ඒ අනුව ඒ අනුව ගරු සභාපතිතුමනි මේ කරන ප්‍රකාශය ඉතාමත්ම මං හිතන්නේ පහත් ගණේ ප්‍රකාශයක්. මේ වගේ පාර්ලිමේන්තුව පාවිච්චි කරන්න හොඳ නැහැ මේ වගේ පහත් අරමුණු ඉටු කර ගැනීම සඳහා. දෙවෙනි කාරණය ගරු කජේන්ද්‍රන් මගේ මිත්‍ර මන්ත්‍රීතුමා සඳහන් කළා සිරගෙවල් වල දීර්ඝ කාලයක් සිටින පුජ්‍යලයන් ගැන. ඒ පිළිබඳව අපි නොසලකා හැරිය නෙවෙයි. ඇත්ත වශයෙන්ම ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා පහුගිය කාලවල අපේ රටේ නීතියේ තිබුණු අඩුපාඩු නිසා වසර 10ක් සිරගතව ඉන්න ඕන මිනිස්සය සමහරලාට වසර 20ක් ඉඳලා තියෙනවා. මොකද රිමාන්ඩ් බාරේ සිටපු කාලයයි අභියාචනා තිබුණ පැවතුණු කාලයයි එකතු කරලා මේව අඩු නොකරන නිසා. නමුත් පහුගිය මාසෙදී අපි පනතක් සම්මත කරා මින් ඉදිරියට ඒ වගේ කාලය රිමාන්ඩ් බාරේ සිටපු කාලය සිර දඬුවමේ කාලයෙන් අඩු කරන්න කියලා. එතකොට ඒ සහනය මින් ඉදිරියට නඩු තීන්දුව දෙනකොට සියලුම තැනැත්තන්ට ලැබෙනවා. ඊට අමතර ලෙස තවත් පනතක් අපි ගැටුම්පත් කරලා කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. දැනට ඉන්න උදවියගේ අතරත් ඒ වගේ අය ඉන්නවා. මොකද අතීතයට බලපාන්න නෙවෙයි අපි කලින් ගෙනාවේ. ඒ අනුව දැනට ඉන්න උදවියටත් ඒ කාල සීමාව අඩු කරන්න, රිමාන්ඩ් බාරයේ හෝ අභියාචනයේ පවතින කාලයේ පැවති සිටි කාලය සිර දඬුවමෙන් අඩු කරන්න. ඊට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර පනතේ බන්ධනාගාර ආඥා පනතේ ගරු සභාපතිතුමනි 40/80 වගන්ති යටතේ ක්ලෙමන්සි සහන දීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ සඳහා අපි මම ගැසට් රෙගුලාසි පද්ධතිය දෙකක් හදලා තියෙනවා. 40/80 ඉදිරියේදී අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒක යටතේ ගරු සභාපතිතුමනි මරණ දණ්ඩනයකට නියමුණ තැනැත්තෙක් වසර 5ක කාලයක් හොඳ කල් ක්‍රියාවෙන් කටයුතු කරනවා නම් ඒ පිළිබඳව ඒ කමිටුවක් තියෙනවා විශ්‍රාමික විනිසුරුවරයෙක්ගේ සභාපතිවත්වයෙන් යුතුව. ඒ කමිටුව අපිට නිර්දේශ කරනවා නම් අවුරුදු 5කින් පස්සේ හිරදඬුවම ජීවිතාන්තය දක්වා හිරදඬුවමක් බවට පත් කරනවා. ඊළඟට ඒ හිරදඬුවම ජීවිතාන්තය දක්වා පත් කරලා අවුරුදු 12ක් යනකොට
අද දිනේ වැඩ කටයුතු සඳහා වෙන් කර ඇති කාලය අවසානයි.
එතකොට ඒ අවුරුදු 5කින් ජීවිතාන්තය දක්වා පරිවර්තනය කරලා ජීවිතාන්තය දක්වා පරිවර්තනය කරාට පස්සේ අවුරුදු 12කින් ඔහුට ඉල්ලීමක් කරන්න පුළුවන් ඒක 20 අවුරුදු සිර දඬුවමකට පරිවර්තනය කරන්න. ඔවුන් හොඳ කල් ක්‍රියාවෙන් ගුඩ් කන්ඩක්ට් එකෙන් ඉන්නව නම් එතකොට ඒ අවුරුදු 17 යනකොට ඔවුන්ට ඒ නිදහස ලබා ගැනීමේ ක්‍රමවේදය අපි සකස් කරලා තියෙනවා. එතකොට 20 අවුරුදු ඉස්සර ගත වුණ කෙනෙකුට නම් සාමාන්‍ය සමාකාලයේ එකතු කරපුවාම ඒක අඩු වෙනවා වසර 13මාරක දක්වා ඔවුන්ව නිදහස් කරනවා. එතකොට ඒ ක්‍රමයට ඒ රෙගුලාසි රීති අපි හදලා ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ රීති සම්මත වුණාට පස්සේ ඔබතුමා ඔය කියන හුඟක් දෙනෙක්ගේ ප්‍රශ්න විසඳෙනවා. ඒක මේ ත්‍ස්තවාදී වැලක්වීම පනත සම්බන්ධයෙන් විතරක් නෙවෙයි රටේ සමස්තයක් විදියට අපිට තෝරලා බේරලා සිංහල දෙමළ කියලා වෙන් කරලා නිදහස් කිරීමේ ක්‍රමයක් නැහැ. ඒක අපිට කවුරුත් පිළිගන්න ක්‍රමයක් නෙවෙයි. පොදුවේ ක්‍රමවේදයක් විදියට සාධාරණ ක්‍රමයක් වේදයක් විදියට අපි ඉදිරිපත් කරන්නම් පාර්ලිමේන්තුවට ඔබතුමාලා ඒක සම්මත කරලා දෙන්න.
Thank you. Mila. Garu Rona Mathuma.
ගරු ඇමතුමනි, ඔබතුමා මම පහත් මට්ටමේ ප්‍රකාශයක් විදිහට දන්න මේ පහත් ක්‍රියාව මම මේ දැන් මොහොතකට කතාවට කලිනුත් මම තහවුරු කරගෙන තමයි මම කතා කරේ. ඒ නිසා ඔබතුමා මේක පාර්ලිමේන්තුවේ කතා කිරීම පහත් ක්‍රියා විදිහට දලකිනවනම් ඒ පහත් ක්‍රියාව සිද්ධ වෙන බන්ධනාගාරවල තත්ත්වය මොකද්ද කියන එක ඔබතුමා හොයා බලන්න. ඔබතුමා තමයි වත්කීමත් ධර්ම අමාත්‍යතුමා. අපි මේම ඔබතුමා පහසුතාවයට පත් කරන්න
කිසිදු
ගරු සභාපතිතුමනි, මේ මන්ත්‍රීතුමා කියනවා දැන් ඒක තහවුරු කරගත්තලු. කරුණාකරලා දෙන්න, සිරකාරයාගේ නමයි බන්ධනාගාර නිලධාරියගේ නමයි දෙන්න බැරි නම් තමුන්නාසේ බොරු කියන්නේ. තමුන්නාසේ මේ පාර්ලිමේන්තුවේ ජෝක් එකකට ගන්න එපා. ගරු සභාපතිතුමනි, දැන් තහවුරු කරගත්ත කිව්වනේ, ඉතින් තහවුරු දෙන්නකෝ පාර්ලිමේන්තුවට. දෙන්න නම දෙන්න, චූදිත නම දෙන්න, බන්ධනාගාර රැඳවියගේ නම දෙන්න. ගරු සභාපතිතුමනි, ඔබතුමා මේ පිළිබඳව කරුණා කරලා නියෝගයක් දෙන්න. දැන් මෙතුමා කියනවා මේ රජ නිලධාරි ගැන, ඒක මගේ දෙපාර්තමේන්තුවද අනුන්ගේ දෙපාර්තමේන්තුවද නෙවෙයි, ශ්‍රී ලංකා රජයේ රාජ්‍ය සේවකයෝ ගැන මේ කතා කරන්නේ. එතකොට ඔය වැඩේ කරපු රාජ්‍ය සේවකයාගේ නම කියන්න. එතකොට ඒකට භාජනය වෙච්ච රැඳවියගේ නම කියන්න. නැත්නම් තමුන්නාගේ බොරුකාරයෙක්. සභාපතිතුමා නියෝගයක් කරන්න මේ වගේ.
ගරු ගජේන්ද්‍ර මහත්මයා,
කෞරව අමචර අවர்களே, කෞරව අමචර அவர்களே, நீங்கள் இங்கே அந்த சட்ட திருத்தங்கள் தொடர்பாக பொதுவாக முன்வைத்த கருத்துக்கள் நாடென்ற அடிப்படையிலே நீங்கள் அதை முன்வைத்திருக்கிறீர்கள். ஆனால் நான் உங்களிடம் வினயமாக கேட்டுக்கொள்கின்றபடியாம், தமிழ் மக்களுக்கும் சிங்கள மக்களுக்கும் இடையிலே ஒரு நீண்ட இன மோதல் ஒன்று நடைபெற்றிருக்கிறது. நீங்களே இங்கே ஒன்று ஒப்புக்கொண்டிருக்கிறீர்கள், 41 வருடங்களுக்கு முன்னர் நடைபெற்ற ஜூலை படுகொலை, அந்த கருப்பு ஜூலை சம்பவங்கள் தொடர்பாக அந்த சம்பவங்கள், அதுக்கு முன்னர் 77 நடைபெற்ற கலவரங்கள், 58 நடைபெற்ற கலவரங்கள் என்று சொல்லி பல்வேறுபட்ட காரணங்களால் தான் இந்த ஆயுத போராட்டங்கள் உருவாகியது. அதனால் தான் அவர்கள் இப்பொழுது சிறையிலே இருக்கின்றார்கள். அதுவும் இந்த பயங்கரவாத சட்டத்தின் கீழ் பொய்க்குற்றச்சாட்டுகள் சுமத்தப்பட்டிருக்கிறார்கள். ஆகவே நீங்கள் இதை விசேடமாக நீங்கள் கையாள வேண்டும். எங்களுடைய வினயமான வேண்டுகோள், தயவுசெய்து அவர்களுக்கு ஆக குறைந்தது பிணையாது வழங்கி அவர்களை பிணையிலே வைத்துக் கொண்டு நீங்கள் உங்களுடைய சட்ட நடவடிக்கைகளை நீங்கள் யோசிக்க முடியும். தயவுசெய்து வந்து அது தொடர்பாக சிந்திக்க வேண்டும். நன்றி.
தேங்க்யூ. ගරු හේෂා විතානගේ මැතිතුමා, ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා. ස්තුතියි ගරු සභාපතිතුමනි. අද ඉතාම වැදගත් සංශෝධන කීපයක් විවාදයට ගන්න වෙලාවේ අධිකරණ අමාත්‍යාංශයේ මට අවස්ථාව ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. මම සභාපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අවසන් කතාව විපක්ෂයෙන් කරන නිසා ගරු ඇමැතිතුමා කාලය දීර්ඝ කරගත් නිසා යම් ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා බවට. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි අද මේ මොහොතේ රටේ සියලු දෙනා අධිකරණය දිහා අස්වැමාගෙන ඉන්න වෙලාව. ඒක දේශපාලනික වශයෙන් මොන පක්ෂද මොන කණ්ඩායමද කියන එක නෙමෙයි, අධිකරණය කෙරෙහි විශ්වාසය තබලා තියෙනවා යම් කිසි කාරණාවක් සම්බන්ධව. ඒකට හේතුව තමයි අධිකරණ ජනාධිපතිතුමා පහුගිය පළාත් පාලන මැතිවරණයේ වෙලාවේ එතුමා ගන්නා ලද තීන්දුව. එවැනි තීන්දුවක් ගත් ජනාධිපතිවරයෙක් යටතේ මේ රටේ මැතිවරණයක් තියන්න වටපිටාවක් හැදෙන්නේ නැහැ කියන සැකය තියෙනවා. මම හිතන්නේ ඒක කවුරු හරි බැහැර කරන්න බෑ, සැකය සාධාරණයි. ඒතර එවැනි වටපිටාවක් තුල අපිට දැන් පේනවා එක එක ආකාර. මේ අධිකරණය තමන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගන්න කටයුතු කරන. මට මතකයි මම ඊයේ පෙරේදා පහුගිය දිනයක පාර්ලිමේන්තුව තුළ අධිකරණ අමාත්‍යවරයෙක් ඉන්න වෙලාවේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ගෙන වෙලාවේ මම කිව්වා. එදා තමයි අර නීතිඥවරයෙක් පෙස්සමත් දාන ශ්‍රේෂ්ඨ අධිකරණයට මම එදා පැහැදිලිව කිව්වා ඒ නීතිඥවරයා මේ රටේ මූලික නීතිය පිළිබඳ අවබෝධයක් නැතුව දාන එකක් නෙමෙයි. එතුමාගේ තියෙන්නේ කොහේ හරි ගියපු දේශපාලන ന്യാයපත්‍රික කොටසක්. හැබැයි ඒක මචන් ගරු අධිකරණයේකට හොඳ ප්‍රතිචාරයක් දැක්කෝ. රුපියල් ලක්ෂ 5ක් ක ගෙවීමකට යටත් කරා. ඉතින් මම විශ්වාස කරනවා ගරු නියෝජක කතානායකතුමනි, අපේ රටේ අධිකරණය මේ පාර්ලිමේන්තුවේ තියෙන වරප්‍රසාද පාවිච්චි කරලා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේදී යම්කිසි දූෂණයකට ලක් වෙනවා. ඒක අපි දැක්ක ජනාධිපතිතුමාගෙනු සමහර වෙලාවට වෙනව හිතල හෝ නොහිතා. සමහර මන්ත්‍රීවරු මේ පාල උත්තරීතර පාර්ලිමේන්තුව තමන්ට තියෙන වරප්‍රසාද ලක් කරගෙන තමන්ට අවශ්‍ය විදියට නඩු තීන්දුව වෙන්නේ නැහැ. තමන්ගේ නඩු තීන්දුව දීපු නීති මේ කවුද විනිශ්චයකාරවරයා දෝෂ දර්ශන ලක් කළා කතා කරන අවස්ථා තියෙනවා. මොකද ඒ අධිකරණයේ විනිශ්චයකාරයට මෙහෙම කතා කරන්න බෑනේ. මං හිතනවා මේ උත්තරීතර ආයතනයේ තියෙන වරප්‍රසාද තමන්ගේ පෞද්ගලික කාරණාව වෙනුවෙන් යොදා ගන්න එක වැරදි. තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදා ගන්න එක වැරදි. අධිකරණ මැතිතුමනි, මේ රටේ ඒ වරප්‍රසාදය තියෙන්නේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය ආරක්ෂා කරන පාර්ලිමේන්තුවේ මැදිහත් වෙන්න. ඒක කරන්න ඕන. අධිකරණයේ ඉන්නේ දෙවිවරු නෙමෙයි, සමහර විනිශ්චයකාරයෙක්ගේ එක්කෙනෙක්ගේ වැරද්දක් වෙන්න පුළුවන්. ඒ වැරද්ද මුළු විනිශ්චයකරුවරු සියල්ලටම හානිකර විදියේ ප්‍රකාශ නිකුත් කිරීම මා විශ්වාස කරනවා නොවිය යුතු දෙයක්. පහුගිය දින කීපයේ තමන්ගේ පක්ෂ වල තියෙන ප්‍රශ්නත් එක්කත් අපි දැක්කා පෞද්ගලික කාරණා එනවා. ඒක මං හිතන්නේ මේ රටේ ස්වාධීන අධිකරණයට ඔබින නැති ක්‍රියාවක් කියලා මං හිතනවා. මං හිතනවා ඒක අධිකරණ මැතිතුමාගේ පරාසය තුල යම් තාක් දුරට ගිහිල්ලා ස්වාධීන අධිකරණ කොමිෂන් සභාව මේ ආයතන වල එහාට ගිහිලා එතනිනුත් මේවට උත්තර නැති දෙන පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වඩා හොඳයි. මට තියෙන අවබෝධයත් එක්ක ඒ නිසා මං විශ්වාස කරනවා අපේ රටේ අධිකරණයේ විශ්වාසය තමයි රටේ ජනතාවට තියෙන අවසාන තැන. ඒක හානි වෙන විදිහේ ක්‍රියාදාමයන් මේ පාර්ලිමේන්තුව ඇතුළේ නොවිය යුතු කියලා හිතනවා. දෙවැනි එක අපේ ගරු අධිකරණ මැතිතුමාට කියනවා, දැන් මම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව ඉතාමත්ම ඕනෑකමින් අධ්‍යයනය කළ මේ තියෙන තත්ත්වයන් පිළිබඳව රටට කියන්න උත්සාහ කරනවා. ඒක පාර්ලිමේන්තුවේ විවාද 3-4ක් කරා, විපක්ෂ නායකතුමත් උදව් කරා, ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු උදව් කරා, රාජ්‍ය අමාත්‍යවරු මෙතන මේ වෙලාවෙ ඉන්නෝ. ගරු අධිකරණ අමාත්‍යතුමනි, අමුතු ක්‍රමවේදයක් මේ රටේ නීතියේ කොහේ හිල්ද දන්නේ නැහැ. මේ වෙනකොට මට තා විනාඩි දෙක තුනක් දෙන්න කාලෙ දික් කරපු නිසා මේ අවසන් කතාව නිසා විපක්ෂෙන් එමෙතුමාගේ අවසරය ඇතුව ක්‍රිකට් ආයතනින් කරනවා. අපි කොහේ හරි ක්‍රිකට් ආයතනනේ තියෙන හෙලිදරව් කරා මෙන්න මේක වෙලා තියෙනවා කියලා නියෝජ්‍ය කතානායකතුමනි අන්න යනවා රුපියල් මිලියනයක් දෙකක් දීලා නඩුව ෆයිල් කරනවා. ආයි එහෙම දැන් නඩු පහක් හයක් දාලා තියෙනවා ගරු එමෙතුමනි. මේ සියල්ලම දාන්න, මේ නඩු සියල්ලම දාන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න තියෙන ආයතන ක්‍රිකට් ආයතනයේ මුදලින්. ඒතර ක්‍රිකට් ආයතනයේ මුදලින් තමයි අපිට නඩුද. අපි ඒ වැඩ උසාවිය යනවා අපේ සල්ලි වලින්. ඒතර මම දන්නේ රටක පාර්ලිමේන්තුව තුල හරි පාර්ලිමේන්තුව තුල ඒවට බැරි හින්දා මේ මේ නැත්නම් මේකටත් හේතු දෙ නඩුවක්දයි අපි මේක හෙලිදරව් කරන හැම වෙලාවකම මේ රටේ ක්‍රිකට් ආයතනයේ තියෙන ඇඟේ හයිය පාවිච්චි කරලා නඩු පොලිමර දාන එයාලා මට විතරක් නෙමෙයි රොෂාන් රණසිංහ ඇමතුමාට අර්ජුන රණදුංගට මං හිතන්නේ මේ ක්‍රිකට් ආයතනයට මහා සේවයක් කරපු අපේ අනුර වීරසිංහ මහත්මයා කොළඹ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු ඒ එහෙම නඩු දාලා කටවල් වහන්න බෑ මම හිතනවා අධිකරණයට යනවා මම ඒක වෙනම කාරණාවක් ඉද ඔබතුමාගේ අවධානයට යොමු කරනවා මේව අනාගතයේ දවසක නිවැරදි වෙන්න ඕන කරු ඇමතුමනි වට්මන් ක්‍රීඩා ඇමතුමාගේ අවධානයටත් මේක යොමු වෙන්න ඕන ක්‍රිකට් ආයතන ඕන ඕන විදිහට නඩු දාලා වැරද්දක් කළා තියෙනවා නම් ඒක අභියෝගයෙන් ලක් කරන්න ඕන මොකද ඒකෙන් ක්‍රිකට් ආයතන නිදහස් කරගන්න නමුත් මේ කටවල් වහන්න මේ වියදම් කරන මුදල් අපරාධය කියන එක අපි කියනවා ඊළඟට ගරු ඇමතුමනි මම නිකන් මේ මගේ තියෙන අවබෝධිත ඔබතුමා මේ මෑත කාලයේ සීමාව තුළ විශාල වශයෙන් මේ රටේ නීති සංශෝධනය කරන්න අලුතෙන් නීති ගේන්න කටයුතු කරපු අමාත්‍යවරයෙක් මම එදත් කිව්වා ඒක විය යුතුයි. හැබැයි සමහර වෙලාවට ප්‍රමුඛතාවය පිළිබඳව අපි අවබෝධ කරගන්න ඕන කාරණාවක් තියෙන එක ඔබතුමාගේ මං හිතන්නේ පරාසිනුත් එහා ගිහිල් වෙන දැන් 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි දන්න ඔබතුමා හිටපු තැන දැන් මේක පැනලා තියෙන ඉස්සරහට ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක මිනිස්සුන්ට මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපේ මූලික නීතියේ නිවර්දි කරගන්න ඕන ඒ නිවර්දි කර ගැනීම මේ ජනාධිපතිවරණයක් අස්සල දැමීම සාධාරණද කියන සැකය තියෙනවා ඒ අනවශ්‍ය අවංකව සත්භාවයෙන් කරන වැඩක් නම් මේක අපරාධයක් හැබැයි මේක කළ යුතුව තිබුණා මීට ගොඩාක් ඉස්සරද නිසා මේ රටේ හිදසක් ඒ තුළ නිර්මාණය වෙලා තියෙනවා කියන කාරණාව මතක් කරනවා මම අවසාන වශයෙන් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ අවධානයට යොමු කරනවා අපේ රටේ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ පනතේ මම මේ පොඩි ගැටලුවක් තියෙන මේ සංශෝධනය වෙන්න ඕන තරම් මම දැක්ක ඔබතුමා ගත්ත යම් කිසි ක්‍රියාමාර්ගයක් ඒක ආපස්සට හරව ගත්ත නමුත් ඒකත් විය යුතු එකක් පහුගිය කාලේ අර 16-14 කරන පනත පෞද්ගලිකව මම විශ්වාස කරන එක නිවැරදි විය යුතු තැනක් දැන් 1907 අංක 19 පනත අනුව අවුරුදු 16යි 12යි තිබුණේ විවාහ වෙන වයස් පිරිමියට 16යි කාන්තාවට අවුරුදු 1995 අංක මට මතක විදිහට 18 18න් සංශෝධනය වෙනවා අවුරුදු 18යි කියලා. ගරු ඇමතුමනි දැන් පීනල් කෝඩ් එක නැත්තම් දන්නී සංග්‍රහයේ 363.90 අවුරුදු 16ට අඩු ඕනෑම කාන්තාවක් සමග කැමැත්තෙන් හෝ අකමැත්තෙන් සංසර්ගය දුනොත් ඒක ස්ත්‍රී දූෂණයක් කියලා වෙලා ඒ වරදට අහු වෙනවා. එතකොට අවුරුදු 16යි දවසක් හරි කියන 16ට වැඩි කාන්තාවට අයිති දෙනවා තමන්ගේ කැමැත්තෙන් සංසර්ගය දෙන එක වරදක් නෙමෙයි. මම ලේකම්තුමාගෙන උතෝක නිවර්දිත කරගන්නවා. එතකොට යම් කිසි හේකින් දරුවෙක් හැදිලා ඒ දරුවා අවුරුදු 16යි 18 වෙනකම් අපේ රටේ විවාහ සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ පනතේ සංශෝධනය අනුව අවුරුදු 18 තමයි දැන් විවාහ වෙන වයස. මේ අතර හැදෙන දරුවට මම දන්නේ නීත්‍යානුකූලව අම්මා අකමැත්තෙන් නෙමෙයි කැමැත්තෙන් සංසර්ගයේ දිනලා දරුවෙක් හැදිලා තියෙනවා. දරුවට තාත්තා කෙනෙක් නැහැ විවාහ වෙන්න තියෙන වයස අවුරුදු 18යි. මේ රික්තකය මේ හිදස වහන්න අපේ රටේ නීතිය තුළට වෙනසක් කරන්න පුළුවන්කමක් තියෙද? ඒකට අවධානයට යොමු වෙලා තියෙද? නැත්නම් මං කියන්නේ මේකත් නිකන් අර අධ්‍යයනය කරනකොට දැනෙන එකක්. ඉතින් මේ 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 ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවද දන්නේ නැහැ. මගේ දැනුම හැටියට මට නැහැ කියලා දැනෙච්ච හින්දා මම අපේ ලේකම්තුමාගෙනුත් ඇහුවා මේක මේ 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 හිදස වහන්න මොකක් හරි ක්‍රමවේදයක් අපේ රටේ තිබිලා තියෙනවද? නිර්මාණය වෙලා තියෙනවද කියලා. ඉතින් මම හිතන ඇමතුමා යම් කිසි උත්තරයක් දෙයි. ඒ වගේම මගේ වෙලාව අවසන් නිසා මම එක දෙයක් කියනවා. අපේ රටේ අධිකරණයේ සාධීනත්වය ආරක්ෂා වෙන්න සහ අපේ රටේ අධිකරණයෙන් ලැබෙන සේවාව ජනතාවාදී වෙන්න නම් මේ අධිකරණ යන මිනිහා තවදුරටත් දූෂණය වෙනවා සමහර තැන්වලදී. ගරුව ඇමතුමනි මම මේ චෝදනාවක් කරනෝ නෙවෙයි මේ රටේ ස්වභාවය. අධිකරණයට යන්නේ මගේ තියෙන අමාරුකම කියාගන්න. මගේ මට තියෙන ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න. නමුත් අධිකරණයට මගේ ඉඩන් නඩුවක් ගියොත් මම අවුරුදු කීයක් යනවාද? ඒ මිනිස්සයා සම්පූර්ණව තමන්ගේ પરම්පරාවක් ඉවර වෙනවා. සමහර කාරණාවක් පිළිබඳ අධිකරණයට ගියාට පස්සේ ඒ අධිකරණයේ යන කාල සීමාවත් එක්ක මං හිතන්නේ අපේ රටේ අධිකරණයේ නඩුවක් විභාගයෙන් යන කාල සීමාවත් එක්ක මං හිතන වින්දිතය තවදුරටත් අපහසුතාවයටපත් වෙනවා. ඒසා ඒකට අවශ්‍ය පාස්කම් ටික හදන්න රටේ අනෙකුත්
දේවල් වලට අවධානය යොමු වෙනා වගේම පිය යුතුද ඔබතුමා කිව්වා රත්පුර දිස්ත්‍රික්කයේ මහාධිකරණයේ තියෙන අඩු ප්‍රමාණය අතරම ඉතින් ඒක සාධාරණ කාරණාවක් ඒක ප්‍රමාණවත් නමුත් උතනින් එහාට තියෙන දිසාධිකරණ වල හිර වෙලා තියෙන අඩු ටික ගත්තොත් එහෙම මහේස්ත්‍රා සාධිකරණ වල තත්ත්වය ගත්තොත් එහෙම මේ ගරු ඇමතුමනි මම හිතන්නේ ඊට වැඩි ඔබතුමා ගාව සංඛ්‍යා දත්ත ඇති ඉතාලම නරක තත්ත්වයක් තියෙන ඒ නිසා මම හිතනවා අවසන් කරන ගරු නියෝජක මම හිතනවා මේ රටේ අධිකරණය වෙනුවෙන් ප්‍රමුඛතාවයේ දීලා නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරන රටක් මේ රටේ නීතිය විවේචනාත්මකව අපි මේ පාර්ලිමේන්තුව තුළ කතා කරලා නිවර්තනට ගේන්න ඕන. හැබැයි අධිකරණය තමන්ගේ පෞද්ගලික අරමුණු වෙනුවෙන් පාවිච්චි කරන්න යුතු නැහැ කියන එකත් මතක් කරමින් මට කාලය ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි. මගේ වචන කීප අවසන් කරන්න
බොහොම ස්තුතියි. අරු සභාපතිතුමනි, අරු මන්ත්‍රීතුමා වැදගත් කාරණයක් තමයි මතු කළේ. එකක් අර ඔබතුමා කියපු ඒ අධිකරණ කලාපය ගැන ප්‍රශ්නයක් කලිනුත් මතු කරා. මම සොයලා බැලුවා රත්නපුර මහාධිකරණ දෙකටම නඩු තිබෙන්නේ 919යි වෙනකොට. ඒ නිසා බලංගොඩට මහාධිකරණයක් ආරම්භ කරලා පවත්වාගෙන යන්න විශාල වියදමක් දරන්න ප්‍රමාණවත් නඩු සංඛ්‍යාවක් නැහැ. හැබැයි අපි දන්නවා කලවානෙහා කෙළවරේ ඉඳලා එන කෙනා රත්නපුරේ දිසා අධිකරණයට එන්න කිලෝමීටර් 90කට වැඩි දුරක් එන්න ඕන. පැය 3ක 4ක ගමනක්. ඒක නිසා තමයි අපි දැන් කලවාන දිසා අධිකරණයක් බවට පරිවර්තනය කරන්න කටයුතු කරගෙන යන්නේ. අනිත් එක මේ ස්ටැටියුටරි රේප් වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයිත් එක්ක සංසර්ගයේ දීම නිසා දරුවෝ හම්බෙච්ච කාන්තාව දැරියෝ ඉන්නවා. 16යි 18යි අතර අය ඉන්නවා. මේ සම්බන්ධ නඩු විශාල වශයෙන් ගම්බද පළාත්වල අධිකරණවල තමයි ගොඩ ගැහිලා තිබෙන්නේ. ඉතින් මේ සම්බන්ධව අපි දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා තමයි ගෙනාවේ අර අවුරුදු 14යි 16යි. කාල සීමාව තුළ ස්වේච්ඡාවෙන් වුණ බවට යම්කිසි සාක්ෂි සාධක තියෙන අවස්ථාවකදී ඒ උදවියට යම් ආකාරයකට අර දැඩි දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් දීමත් ඒකම ඒ දරුවගේ සුජාතභාවය තහවුරු කරන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ඉතින් මම මේ පනත් කෙටුම්පත මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු මොහොතේ ඉඳලා දැඩි ප්‍රහාර එල්ල වුණා කරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට මතක ඇති. අපි දැනගත්තා මේ ඒ චෝදනා ඉදිරි සියල්ල ඇත්තටම අර්ථ ශූන්‍යයි. නමුත් අපිට පාර්ලිමේන්තුවත් එක්ක ගැටිලා විවාද ඇති කරගෙන ඒ වගේ දෙයක් කරාට එච්චර ප්‍රතිඵල දෙන්නේ නැති නිසා මම ඒක අකුල ගත්තා తాවකාලිකව. හැබැයි මේ පාර්ලිමේන්තුව කවදා හරි දවසක දැනුවත් වෙච්ච දවසක මගෙන් ඉල්ලයි ඒක ගේන්න කියලා ගරු හේෂ විතාරණ මන්ත්‍රීතුමාම ගිය සතියේ ගෙනාවා යෝජනාවක්. ඇයි මේ අන්තවාදී කටයුතු වලට සම්බන්ධ වෙච්ච අය පුනරුත්ථාපනය කරන්නේ නැත්තේ කියලා. ඉතින් ගිය අවුරුද්දේ ජනවාරි මාසේ අපි පනතක් ගෙනල්ලා අංක 1 මට මතක විදිහට 2023 අංක 1 අපි ගෙනාවා ඒ පනතේ. නමුත් විපක්ෂය දැඩි ලෙස විරුද්ධ වෙච්ච නිසා මම ඒ කොටස් ඔක්කොම ඉවත් කරගෙන ඒක සීමා කරා මේ මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වූවන් සම්බන්ධයෙන් පමණක් කියලා. ඉතින් අපි මේව නොසලක හැරිය නෙවෙයි ගරු සභාපතිතුමනි මේව ගේනවා. ඉතින් අපිට සියලු දෙනාගේ සහයෝගය ඕන මේව සම්මත කරගන්න.
බොහොම ස්තුතියි. ගරු අනුරාධ ජයරත්නත්වා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේදී මම හිතන්නේ අධිකරණය වෙනුවෙන් ක්‍රියාත්මක වන අනපනත්වල වෙනස්කම් සිදු වන වෙලාවේදී මේකත් එක සුවිශේෂී අවස්ථාවක්. මොකද පෞගිය කාලවකවාන උතුර අපේ අමාත්‍යංශ හැටියට ගරු ජයදාස රාජපක්ෂ අමාත්‍යතුමා අධිකරණ අමාත්‍යංශ හැටියට අපිට අනපනත් ගණනාවක් ඉදිරිපත් කරලා අදට ගැළපෙන නව නීතින් හඳුන්ලා දීලා මේ අධිකරණ පද්ධතියට සමස්ත ක්‍රියාවලියට නව්‍යකරණයට ලක් කරන්න පුළුවන්කම ලැබුණා. මොකද බොහෝ විට සමහර ගරු මන්ත්‍රීවරු ඉදිරිපත් කරපු අදහස් උදාස් තුළ මේ අධිකරණ ක්‍රියාවලියේ යම්කිසි නඩු කටයුතු විමසීම් වලදී වන ප්‍රමාදය, එහෙම නැත්නම් ඒ සමස්ත ක්‍රියාවලියේ තියෙන ප්‍රමාදය, මේ කියන සියලු කාරණාවලට බොහෝ විට මේ පාර්ලිමේන්තුව තුළම අපි හදාගත්ත නීති රීතීන්, ඒ වගේම මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත්ත කාරණාම අපිට බාධාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙමනම් ඒ අදාළ කාලවලට නිවැරදිව ඒ අනපනත් සහ අදාළ නීති රීතීන් අවශ්‍ය වෙනස්කම් වලට ලක්ුණොත් තමයි අපි මේ බලාපොරොත්තු වෙච්ච ඉලක්කයට ඒ අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් නඩු කටයුතු අවසන් කරලා ඒකේ ප්‍රතිඵල ලබා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි අනික් පැත්තෙන් ගත්තහම ease of doing business index වගේ ඒ වගේ අපි බොහෝ විට පල්ලෙහා තැන්වල ඉන්නේ.
ඒවගේ අනෙකුත් ලෝකයේ තියෙන අනෙකුත් ඒ යම් කිසි අපි බලන නිර්ණායකයන් එක ගත්තාම අපි සමහර තැන්වලට ළඟා වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මේවට එක පැත්තකින් හේතු වෙලා තියෙන්නේ අපි හදාගත්ත නීති රීතීන් යල් පැන ගිය නීති රීතීන් එක්ක අලුත් ලෝකයක් එක්ක අපිට ගනුදෙනු කරන්න අපහසු වෙලා තියෙනවා. සමහර වෙලාවට නීති රීතීන් හැටියට හදලා BOI එක සමහර Board of Investment එක Sustainable Development Authority වගේ one stop shop කියලා හදපු අනික් ඒවට ඔක්කොටම facilitate කරන්න හදපු ආයතන පවා අද වෙනකොට ඒවා facilitate කරන එක කෙසේ වෙතත් ඒවා හැම එකකින්ම තවත් සමහර ආයෝජකයෝ වෙන්න පුළුවන්, අපි කරන අනිකුත් ව්‍යාපෘතීන් වෙන්න පුළුවන්, රජයේ හැටියට ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල ඒ සියල්ල අවසානයේ තවත් කාලයක් ගත වීම, එහෙමත් නැත්නම් ඒකට ගතවන කාලය තව වැඩි වීම හෝ තත්වයක් අපි බොහෝ විට දකිනවා. ඒ නිසා වර්තමානයේට ගැලපෙන ආකාරයට මේ සියලු නීති රීතීන් වෙනස් කරලා ඊට අවශ්‍ය කරන නව නීතීන් හඳුන්වා දීම තුළ තමයි ලෝකයේ සමග ගනුදෙනු කරන්න පුළුවන් තත්වයට අපේ අධිකරණ පද්ධතිය පමණක් නෙවෙයි සමස්ත රට හැටියට ගොඩනැගෙන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේකෙදි විශේෂයෙන්ම පහුගිය කාල පුරාවටම දූෂණ විරෝධී පනත්, ඒ වගේම මැතිවරණ නියාමන කිරීමේ පනත් වගේ අනපනත් ඉදිරිපත් වෙනකොට අපිට රටක් හැටියටත් යම් පිළිගැනීමක් ලබා ගන්න පුළුවන් වෙච්ච සුවිශේෂී පනත් කියලායි මම විශ්වාස කරන්නේ. ඒක සමහර විට බොහෝ පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ බාධක සමහර අභියෝග සියල්ල මැද ගරු අමාත්‍යතුමාට අමාත්‍යංශ හැටියට අපිට මේ අනපනත් මේ උත්තරීතර පාර්ලිමේන්තුව ගෙනල්ලා සම්මත කරලා අද වෙනකොට අවුරුදු ගණනාවක් අපිට මේ පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි වෙච්ච ඒ අනපනත් ටික සම්මත කරන්න පෞගිය කාලේ පුරාවට පුළුවන්කම ලැබුණා. ඒ නිසා අද දිනේ විශේෂයෙන් ගත්තත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි නඩු කටයුතු වල බොහෝ විට අපි දන්නවා සමහරක් වෙලාවට වාරණයක් ගත්තාම ස්ටේ ඕඩ් එකක් ගත්තාම සමහරුන්ගේ අවශ්‍යතාවය තියෙන්නේ නඩුවක් ඉදිරියට අරගෙන ගිහිල්ලා ඒකේ ප්‍රතිඵල ඒක කටයුතු කිරීම නෙවෙයි. ඒ නඩු කටයුත්තකට පටලවලා ඒ කාර්ය යම් විදියකින් යන හිටවීමකට පුළුවන්කමක් තියෙනවා නම් ඒක තමයි සමහර නඩුවල බලාපොරොත්තුව. අපි බොහොම පැහැදිලිව දැකලා තියෙනවා. ඒකට එක පැත්තකින් තියෙනවා දැන් නඩු පැවරුවාට පස්සේ සමහර උදවියට තියෙනවා සිතාසි ටික යවා ගන්න ගියාම අද වෙනකල් සිතාසි යවන්න බැරුව උසාවියේ තියෙන නඩු ගණනාවක් තියෙනවා. දැන් ඉස්සෙල්ලා කිව්වා වගේ අර නැව් පිළිබඳව ඒ නැව්වල සමහරක් වෙලාවට අපේ සමහර වෙලාවට අපේ අධිකරණ අප බල ප්‍රදේශව තුල නොවෙන්න පුළුවන්. අපේ අධිකරණ බල ප්‍රදේශ තුල පවා සිතාසි යවලා ඒ නඩු කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා සමහරක් වෙලාවට අපි දැක්කම හෙස්රත් අධිකරණ දිසා අධිකරණවල තියෙන නඩු ප්‍රමාණයන් ටික ගත්තාම පෞගිය කාලවල එකතු වෙච්ච නඩුත් එක්ක මහ විශාල ප්‍රමාණයකට නඩු ගොඩ ගැහිලා තියෙනවා. හැබැයි මේ නඩු ටික හරියට සමාලෝචනය කරාම සමහර නඩු පවත්වාගෙන යාම සහ ආරම්භ කිරීම කොතනද කියන එක පිළිබඳව බරපතල ප්‍රශ්න තියෙනවා. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේදී නව්‍ය තාක්ෂණයත් එක්ක අපේ අධිකරණ පද්ධතිය එකතු කිරීම, එහෙමත් නැත්නම් ඒ නව්‍ය තාක්ෂණය හරහා අධිකරණයේ පද්ධතියේ වැඩ කටයුතු ටික එකතු කර ගැනීම මම හිතනවා අත්‍යවශ්‍ය වෙච්ච කාරණාවක්. ඒ නිසාම තමයි සිතාසි බාර දීමේදී ඒ සිතාසි ලබා දෙන ක්‍රමවේදය අර පහුගිය විදිහට තියලා තවත් දින නැත්තම් මාස ගණන් හරි කාටවත් නඩු කටයුතු කරගෙන යන්න බැරි තත්වයෙන් වළක්වලා විද්‍යුත් ක්‍රමයේ යටතේ අදාළ ඒ පාර්ශ්වයන්ට සිතාසි ටික ලබා දීම කියලා කියන්නේම මම හිතනවා මේ අධිකරණයේ තියෙන නඩු කටයුතු තවත් වේගවත් කරන්න ඒක මහත් ඉමහල් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ පැමිණිලි කරන අධිකරණ බල ප්‍රදේශය තුල නඩු පැවරීම. දැන් මේකෙදී පැමිණිලි පාර්ශ්වයේ හෝ විත්ති පාර්ශ්වයට නඩු පැවරීමේදී ඒ අධිකරණ බලය සීමාව පදනම් කරගෙන ඒ නඩු පැවරීමට අවශ්‍ය හැකියාව ලබා දෙයි. එතකොට ඒ පැමිණිලි පාර්ශ්වයේ හෝ විත්ති පාර්ශ්වයේ ඒ පදිංචි බල ප්‍රදේශය තුල නඩු කටයුතු ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ සියලු පාර්ශ්වයන්ට මේ නඩු ඉදිරියට ගෙන යාමට පහසුවක් බවට පත් වෙනවා. ඒ නිසා මොකද ප්‍රායෝගිකව අපි දන්නවා සමහරට අපේ ගරු අමාත්‍යතුමා සඳහන් කරපු ආකාරයට ඒ භූමිය අනුව තමුන්ගේ පීඨීමත් එක්ක මේ තියෙන නඩු කටයුතු කරාම තවදුරටත් නඩු වලට පෙනී සිටීමට හෝ සමහරක් වෙලාවට ඒ ඉදිරිපත් වීමටවත් සමහර පාර්ශ්වයන්ට හැකියාවක් නැහැ. ඒ නිසා මේ කියන කාරණා වෙනස් වෙනවා හා සමානව නඩුවකට පෙනී ඉන්න පුද්ගලයෙකුගේ ඒ නඩුවකට මගහැරියාසේ සලකලා නඩු කටයුතු කරගෙන ගියා නම් ඒ අදාළ ඒගොල්ලන්ට ඒ නඩු තීන්දුව බාර දීමෙන් පස්සේ දින 14කට පසුව ඇපීල් කිරීමෙත් හැකියාව තියෙනවා. එනිසා මේ කාරණා සියල්ල මොකද මේක මං හිතන්නේ එක තැනකින් විතරක් ගලපන්න පුළුවන් කාරණාවක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද අපි විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ කඩිනම් කරනවා හා සමානව අනික් පැත්තෙන් තව පාර්ශ්වයකට මේකේ අසාධාරණ අයුක්තියකට ලක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කියන සියලු කාරණා ටික යම් විදියක සමාලෝචනය කරලා වඩාත් ගැළපෙන විදියට ඕනේ මේ නීති රීතීන් වල අවශ්‍ය කරන වෙනස්කම් ටික සිදු කරන්න. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සිවිල් නඩු විධාන සංග්‍රහයේ අද දිනේදී මේ ඉදිරිපත් කරපු ඒ සංශෝධන සියල්ල මේ රටේ සමස්ත අධිකරණ පද්ධතියේ තියෙන නඩු කඩයුතු තවත් වේගවත් කරන්න, ඒ වගේම රටේ ජනතාව තුළ අධිකරණ පද්ධතිය කෙරෙහි තියෙන විශ්වාසය තවත් ඒ හරහා ඒ විශ්වාසය තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී අපි සිහිපත් කරන්න ඕනේ. ඒ නිසා මේ කාරණාව පිළිබඳව මම හිතන්නේ බොහෝ විට බන්ධනාගාර පිළිබඳවත් මේ අධිකරණ විෂය අදාළ මේ කාරණාව කතා කරපු වෙලාවේදී කරුණු ඉදිරිපත් වුණා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව පිළිබඳවත් ගරු නියෝජක කතානායකතුමනි, සාමාන්‍ය 12,000ක් 13,000ක් ඉන්න බන්ධනාගාරයක 30,000කට එහා ගියපු ප්‍රමාණයක් රැඳවියෝ හැටියට ඉන්නවා. මේ රැඳවියන් ප්‍රමාණය කළමනාකරණය කරගෙන අද මේ කරගෙන යන කටයුතු පිළිබඳ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මම හිතන්නේ අපි සියලු දෙනා අපේ ගෞරවයේ ස්තුතිය පුද කරන්න ඕනේ. ඔවුන්ට තියෙන සීමිත සම්පත් තුළ අපි ලබා දීලා තියෙන මුදල් ප්‍රමාණය මේ සියල්ල එක ගත්තාම ඔවුන් දැඩි අසාධුතාව මැද මේ කාර්යය කරගෙන යනවා. මේකෙදී සමහරක් විට යම් වෙන එක දෙකක් වැරද්දක් අල්ලගෙන සමස්ත ඒ බන්ධනාගාර පද්ධතියටම කවුරු හරි කෙනෙක් චෝදනා කරනවා නම් අපි ඒක නියෝජ්‍ය කතානායකතුමනි අපි අනුමත කරන්නේ නැහැ. මොකද දෙන්න පුළුවන් කරන්න පුළුවන් ඉහළම සේවාවක් ලබා දීම සඳහා අපි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සියලු දෙනා කටයුතු කරනවා. ඒ වගේම තමයි සමහර උදවිය නියෝජ්‍ය කතානායකතුමනි මතු කරපු කාරණා තමයි මේ මත්ද්‍රව්‍ය ඇතුළට රැගෙන යාම පිළිබඳව මේ කරන චෙක් කිරීම පිළිබඳව ඒ රඳවියන් නැවත ඇතුළට එනකොට. හැබැයි මේකෙදී බොහෝ විට අපි ඒක අපි දැකලා තියෙනවා, සංඛ්‍යාලේඛන අපි දැකලා තියෙනවා, සමහර කණ්ඩායම් රඳවියන් හැටියට බන්ධනාගාරයට එන්නේ මෙවැනි මත්කුඩු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ පුද්ගලයන් හැටියට. හැබැයි ඒ නිසාම තමයි PMIS Prison Management Information System කියලා අපි වෙනමම පද්ධතියක් හදලා තියෙනවා. ඒකේ සියලුම රඳවියන් පිළිබඳව ඒ සියලු තොරතුරු අපි ඒ PMIS එකට අපි ඇතුළත් කරලා තියෙනවා. තව අවුරුද්දක් දෙකක් තුනක් සමහරක් වෙලාවට ගරු විජේදාස රාජපක්ෂ අපේ ගරු අමාත්‍යතුමාට අපිට මේ වර්ෂයේ දෙකේදීම මේ පිළිබඳ තීන්දුව ගන්න බැරි වෙයි. හැබැයි මේ දත්ත සියල්ලම බන්ධනාගාරයේ ඉන්න සියලු රඳවියන් පිළිබඳ දත්ත සියල්ල මේ පද්ධතියට අපි ඇතුල් කරාම අවුරුදු 5ක් 10ක් යනකොට අර යම් යම් කාරණා මත බන්ධනාගාරගත වෙන පිරිස කවුද කියන එක පිළිබඳ මේ සොෆ්ට්වෙයාර් එක හරහාම ඇනලයිස් කරගන්න නියෝජ්‍ය කතානායකතුමනි අපිට පුළුවන්කම ලැබෙයි. එතකොට අපි ඔය කියන බොහෝ කාරණා අපිට ඒකෙන් තාක්ෂණය එකතු කර ගැනීම තුළ අපිට අවම කරගන්න පුළුවන්කම ලැබෙයි. මොකද අපිට එක පැත්තකින් යන චෝදනාව තමයි මේ රටේ මත්ද්‍රව්‍ය පිළිබඳව කරන ජාවාරම් මේවට සියල්ලටම ඇතුළු ඉඳලා තමයි මේකට අවශ්‍ය සහයෝගය එකතු කරන්නේ. යමාර පරීක්ෂණ කරගෙන යනකොට ඒ පරීක්ෂණ අවසානයේ නතර වෙන්නේ ඒ පාතාලේ හෝ අනෙකුත් සම්බන්ධ කණ්ඩායම් අවසානයේ ඉන්නවා කියලා තහවුරු කරගන්නේ බන්ධනාගාරය තුළ. ඒ නිසා බන්ධනාගාරයේ හැටියට මෙවැනි කිසිදු කටයුත්තක් සිදු නොවීම සඳහා අවශ්‍ය කරන සියලුම ඒ වැඩපිළිවෙල අපි මේ වෙනකොට යොදලා තියෙනවා. ඒ නිසා ඒකේ ප්‍රතිඵලයක් හැටියට යම් කණ්ඩායම එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ තියෙන වැරද්දක් සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුව හැටියට ඇඳ ගැනීම මම හිතන්නේ කිසිම විදියකින් ඒක සුදුසුත් නැහැ, අපි ඒක අනුමත කරන්නේත් නැහැ කියන එක විශේෂයෙන් මේ වෙලාවේදී මතක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම තමයි අවසාන වශයෙන් අද සිවිල් නඩු විධාන සංග්‍රහයේ මේ අවශ්‍ය සංශෝධන ගෙනීම සඳහා මේව නිරීක්ෂණය කිරීම අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමට අපේ පත් කළපු කමිටුවට අපේ විශේෂයෙන්ම මගේත් ගරු අමාත්‍යතුමාගේත් ගෞරවයේ ස්තුතිය මේ වෙලාවේදී පුද කරනවා. එහි සභාපතිවරය හැටියට අභියජන කරන විනිසුරු ගරු MTM ලෆාර් විනිසුරුතුමා සභාපති හැටියට කටයුතු කරා. ඒ වගේම වාණිජ මහාධිකරණ විනිසුරු ගරු RP හෙට්ටිආරච්චි මැතිතුමා, ඒ වගේම දිසා අධිකරණ විනිසුරු ගරු MP රණසිංහ විනිසුරුතුමා ගෙන් සමන්විත වෙච්ච 16 දෙනෙක්ගෙන් සමන්විත වෙච්ච කමිටුවක් මේ වෙනුවෙන් අවශ්‍ය නිරීක්ෂණ සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කටයුතු කරා. ඒ සියලුම දෙනාට ඒ 16 දෙනාගෙන් සමන්විත වෙච්ච කමිටුව ගරු සභාපතිතුමනි මම සභාගත කරනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ සියලුම දෙනාට අපේ අධිකරණ අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා මගේත් ඒ වගේම අධිකරණ අමාත්‍යාංශ වෙනුවෙනුත් ඒ සියලුම දෙනාට මේ වෙලාවේ මම අවස්ථාවක් කරගන්නවා අපේ ගෞරවයේ ස්තුතිය ඔවුන්ට මේ වෙලාවේදී පුද කරන්න. ඒ වගේම ඒකේ බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් ඒක අවශ්‍ය දැනුම එකතු කරපු පිරිස තමුන්ගේ වෘත්තීයමය වශයෙන් එකතු කරගත්ත දැනුම මේ රටේ අවශ්‍ය කරන සංශෝධනයන් මේ රටේ අවශ්‍ය කරන වෙනස්කම් වෙනුවෙන් එකතු කරපු පිරිස එනිසා විශේෂයෙන් ඒ සියලු දෙනාට අපේ ගෞරවය එකතු කරන ගමන්ම මේ වෙනුවෙන් කටයුතු කරපු අපේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව ඒ වගේම මගේ අධිකරණ අමාත්‍යාංශය අපේ ලේකම්තුමා ප්‍රධාන ඒ සියලුම අතිරේක ලේකම්තුමී ප්‍රධාන ඒ සියලුම නිලධාරීන්ටත් අපේ ගෞරවයේ ස්තුතිය පුද කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි කරවමාත්තුමනි. අද දින න්‍යාය පත්‍රයේ
විෂයංක 1 සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන බණත් කෙටුම්පත දෙවෙනි වර කියම සභාව එක්කද
අය
කාර්ක සභාව සිවිල් නඩු විධි විධාන සංශෝධන පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එක්කද
අය
දෙවන වගන්තිය සභාව එක්කද
අය
තුන්වන වගන්තිය සභාව එක්කද
අය
හතරවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
හතරවන වගන්තිය දෙවන පිටුව 15 වන පේළියේ සිට 19 වන පේළිය දක්වා පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර පාත දක්වන කොටස ආදේශ කරන්න ලියාපදිංචි තැපෑලෙන් බාර දීමේ වියදම පියවීම සඳහා අවශ්‍ය මුදලේ වටිනාකමින් යුතු මුද්දර ඒ සංදේශය සමග ලේඛනගත නීතිඥවරයා විසින් රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර කුරිය සේවා මගින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රම හරහා බාර දීමේ වියදම ලේඛනගත නීතිඥවරයා විසින් දැරිය යුතුය
සංශෝධන සහිතව හතරවන වගන්ති සභාව එකකද
ආයි
පස්වන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
පස්වන වගන්තිය හතරවන පිටුව හත්වන පේළිය ඉවත් කර පාත දක්වන කොටස ආදේශ කරන්න සංදේශය සමග රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය කුරිය සේවා මගින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රම හරහා බාර දීමේ වියදම ඔහු විසින් දැරිය යුතුය
සංශෝධන සහිතව පස්වන වගන්ති සභාව එකකද
ආයි
හයවන වගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
හයවන වගන්තිය පස්වන පිටුව හතරවෙනි පේළිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න 59 එක අයන්න සාමාන්‍යයෙන් කැඳවීම නියෝග බාර දෙන්නා මගින් ලියාපදිංචි තැපෑලෙන් 15 වෙනි පේළිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න එහි ප්‍රධාන ව්‍යාපාර ස්ථානයට කැඳවීම නියෝග බාර දෙන්නා මගින් ලියාපදිංචි 21 වෙනි පේළිය ඉවත් කරේ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න සිටින දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වෙත කැඳවීම නියෝග බාර දෙන්නා මගින් ලියාපදිංචි හයවෙන පිටුව දෙවන පේළිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න නිලධරයෙකු වෙත කැඳවීම නියෝග බාර දෙන්නා මගින් ලියාපදිංචි තැපැල්ෙන් හෝ කුරිය
සංශෝධන සහිතව හයවන වගන්තිය සභාව එක්කද
ආයි
හත්වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
හත්වන වගන්තිය හත්වන පිටුව 14 වන පේළියේ සිට 32 වන පේළිය දක්වා වන පේළි එම පේළි දෙකද ඇතුළුව ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න 61 අයන්න කැඳවීම නියෝග බාර දෙන්නා මගින් සිතාසි බාර දෙන විට සිතාසි සමග පළවන උපලේඛනයේ අංක 17 දරන ආකෘතිය වූ අනපත්‍රයක්ද සහිත විය යුතුය පැතිසටහන කැඳවීම නියෝග බාර දෙන්නා මගින් සිතාසි බාර දීම
සංශෝධන සහිතව 7 වන ගන්ති සභාව එක්කද
ආයි
8 වන ගන්ති සභාව එක්කද
ආයි
9 වන ගන්ති සභාව එක්කද
ආයි
10 වන ගන්ති සභාව එක්කද
ආයි
11 වන ගන්ති සභාව එක්කද
ආයි
12 වන ගන්ති සභාව එක්කද
ආයි
13 වන ගන්ති සභාව එක්කද
ආයි
14 වන ගන්ති සභාව එක්කද
ආයි
15 වන ගන්ති සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා
15 වන ගන්ති 14 වන පිටුව 11 වන පේළිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න හෝ අවසාන තීන්දුව ප්‍රකාශයට විරුද්ධව මහාධිකරණයට අභියාචනාධිකරණයට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කිරීමටද ඒ 11 වන පේළියේ සිට 17 වන පේළිය දක්වා වන පේළි හිම පේළි දෙකද ඇතුළුව ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න ලේඛනගත නීතිඥවරයාගේ අස්සන වරහන් ඇතුළේ නිල මුද්‍රාව ලිපිණය දුරකථන අංක කාර්යාලීය ජංගම දුරකථන අංක විද්‍යුත් තැපැල් ලිපිණය ෆැක්ස් අංකය
සංශෝධන සහිතව 15 වන වගන්ති සභාව එක්කද
ආයි
16 වන වගන්ති සභාව එක්කද
ආයි
ප්‍රඥප්ති වගන්ති සභාව එක්කද
ආයි
දීර්ඝ නාමයේ සභාව එක්කද
ආයි
නාමයේ සභාව එක්කද
ආයි
පාර්ලිමේන්තුව යළිය කරසි පනත් කෙඳුපත කාර්ක සභාවදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වන වර කියවීම ගරු අමාත්‍යතුමා.
පනත් කෙඳුපත දැන් තුන්වන වර කියවිය යුතුය යෝජනා කරමි. තවද කෙඳුපතේ සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ, නිවැරදි කර ගැනීම ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාව එකඟද?
ආයේ.
සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුපත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. න්‍යාය පත්‍රයේ විෂයාංක දෙක සභාව එකඟද?
ආයේ.
විෂයාංක තුන සභාව එකඟද?
ආයේ.